ගරු රාජ්‍ය සේනාත අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 20ක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඉතාම සතුටු වෙනවා මේ විවාදයට සහභාගී වීම ගැන. මේකේ ඉතිහාසය බැලුවාම 2001 දී තමයි පළවෙනි වරට මේ රටේ පාර්ලිමේන්තුවේ තුළ මේ ව්‍යස්තදායක සභාවක් පත් කරලා මේ රටේ රාජ්‍ය ක්‍රමය සහ අධිකරණය ස්වාධීන පත්වීම ස්වාධීනව ලබා දිය යුතුයි කියලා කිව්වේ. ඒ එදා මේ ඒකදී 2001 සැප්තැම්බර් 24 වෙනිදා පළවෙනි වට 17 වෙනි සංශෝධනය ගෙනාවා. ඒකට මූලික වුණේ එදා චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ එක සම්බන්ධ වුණ ජනතා විමුක්ති පෙරමුණ. ඒ වෙලාවේදී මම මතක් කරන්නට ඕනේ, එදා ඒ සඳහා අපි වැඩියෙන්ම සාකච්ඡා කරේ මෙතන පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා වෙච්ච විමල් වීරවංශ මැතිතුමා තමයි අපිත් එක්ක සහභාගීුනේ සාකච්ඡාවලට. අපි විපක්ෂයේ ඉඳලා එක්සත් ජාතික පක්ෂයේ දා සම්පූර්ණ සහයෝග දුන්නා මේක කෙනෙමට මේ 17 වෙනි සංශෝධනය. ඒකට ප්‍රධානම හේතුවක් උනේ මේ 2001 විතර වෙනකොට 1978 විධායක ජනාධිපති ක්‍රමය ව්‍යස්තාව තුළ ඒක බිහි වුණාට පස්සේ ඇති වුණු තත්ත්වය. ඒකෙදී තනි ක්‍රම ජනාධිපතිවරයාගේ අන්තරමතික බලාධිකාරියට යටත් වුණා අධිකරණයේ පත්වීම් සහ කොමිෂන් සභාපත්වීම්. මෙන්න මේක උඩ තමයි ඇත්තටම මේ වගේ විශාල දේශපාලන කතිකාවක් ආරම්භ වුණේ මේ ස්ථාන ස්වාධීන විය යුතුයි කියලා. එදා ඒ 2017 වෙනි සංශෝධනය යටතේ එදා පත්කරුකත්තේ ව්‍යස්තදායක සභාවේ ඇත්තටම තිබුණේ 7 දෙනෙක් හිටියේ පිටින් ආපු නිර්දේශපාලන පුද්ගලින් සිවිල් සංවිධාන වශයෙන් පත් කරපු කට්ටිය. එතකොට 3 දෙනයි ඒකේ හිටියේ දේශපාලන කට්ටිය. ඒ නිසා ඒක ඉතාමත්ම ස්වාධීන ව්‍යස්තදායක සභාවක් බවට එදා ඇත්තරම තේරුණා. එදා විද්‍යාත් උත්තිකෙන් ඒ සභාව කිව්වේ සියලුම දෙනා ස්වාධීන විය යුතුයි කියලා. මම හිටියෙත් එම ස්ථාවරයේ තමයි එදා මේක සම්පූර්ණයෙන්ම ස්වාධීනම ආයතනයකට පවරන්න ඕන කියලා මේ පත් කිරීම සහ සියලු දේවල් කරන්නට. ඒ වගේම මේකේ කාර්යයන් දෙකක් තිබුණා. එකක් තමයි ජන ස්වාධීන කොමිෂන් සභාවලට පත් කරන අය පිළිබඳ නිර්දේශයක් ජනාධිපතිට අනුමත කිරීම සඳහා යැවීම. ඒක සඳහා කොමිෂන් සභා 7ක් නිර්මාණය වුණා එදා ස්වාධීන කොමිෂන් සභා පළවෙනි වරට. ඒ වගේම මේ රටේ අග්‍රමිනිස්ත්‍රකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, අභ්‍යාචනාධිකරණ සභාපති, අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂමේ සාමාජිකයන්, නීතිපති, විගණකාධිපති, පොලිස්පති, ඔම්බුඩ්ස්මන්, පාර්ලිමේන්තු මහලේකම්. මේ සියලු දෙනාගේ පත්වීම් මෙම ව්‍යස්තදායක සභාවට බාර දුන්නා ස්වාධීනව ඒ තීන්දු ගැනීම සඳහා. මේක ඉදිරියට යමින් 2002 පත් වුණු එක්සත් ජාතික පක්ෂ රජය යටතේ සුභසාධන ප්‍රතිලාභ පනත, මුදල් සංශෝධන පනත, මහජන උපයෝගිතා පනත කියන ඒ 53 ගෙනහැල්ලා ඒ සියලු ආයතන ස්වාධීන කරලා ඒ ආයතනවල සමාජිකයන් ව්‍යස්තා සභාව මගින් පත් කිරීමේ බලතල ලබා දුන්නා. රජයට තිබුණ බලය ව්‍යස්තදායක සභාවට ලබා දුන්නා. 2018 දී මේ මුළු ආපු ගමන් මාර්ගය වෙනස් වුණා. ඒ තමයි 18 වෙනි සංශෝධනය. මේ 18 වෙනි සංශෝධනය මගින් ව්‍යස්තදායක සභාව එදා අවෝසු වුණා. එදා අවෝසි වෙලා ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාවක් ආවා. ඒකේ හිටියේ 5 දෙනයි. ඒ සියලුම කට්ටිය අගමැති කතානායක, විපක්ෂ නායක, අගමැති සහ විපක්ෂ නායක නංකරට මන්ත්‍රීවරු දෙන්නේ. ඔක්කොම මන්ත්‍රීවරු විතරයි. මේ මගින් අර තියුණ ස්වාධීනතාවය නැති කළා. තන් ක්‍රම දේශපාලනීකරණය වූ පාර්ලිමේන්තු සභාවක් මේකෙ බිහි වුණා. මේකට තියුණ මේ පාර්ලිමේන්තු සභාවට බලතල තියුණේ ජනාධිපති නිර්දේශ කරන නම් සලකා බැලීමට විතරයි බලයක් තිබුණේ. ඒවා පිළිබඳව වෙන ගත හැකි ක්‍රියාමාර්ගයක් තිබුණේ නැහැ. මේක නිකන් ජනාධිපතිතුමාගේ රබර් ස්ටෑම්ප් එකක්, රබර් සීලයක් බවට පත් වුණා. 2015 වෙනකොට මේ මැතිවරණයේදී විශාල ආන්දෝලනයක් තිබුණා. රට පුරා විශාල කතිකාවකට ආව නැවත ව්‍යස්තදායක සභාව පත් කරන්න, මේ අධිකරණය ස්වාධීන කරන්න මෙවැනි මේවත් එක්ක. ඒ අනුව තමයි 19 වෙනි සංශෝධනය අපි ඒ කාල පරිච්ඡේදයේදී ගෙනාවේ. මේ ඒකෙදී නමුත් අපි ගෙනාවේ ඇත්තටම මේක ස්වාධීනව ඊට ඉස්සෙල්ලා තිබුණ ව්‍යස්තදායක සභාව වගේ සභාවක්. නමුත් ඒක ගේන්න දුන්නේ නැහැ. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කට්ටිය ආණ්ඩුවට එක්කව වෙලා ඒගොල්ලන්ගේ ඡන්දය දෙන්නේ මේකට මන්ත්‍රීවරු සියලු දෙනා මන්ත්‍රී සභාවෙන් පත් කරගන්නේ කියලා. අන්තිමට බොහොම අමාරුවෙන් කතා කළා. කියන්නේ සිවිල් සමාජ නියෝජිතව තුන්දෙනෙක්වත් බේරගෙන අපිට අවසානයේදී 100 150ක තුනෙන් දෙකේ ඡන්දය ලබා ගැනීම පිණිස ඔවුන්ගේ මේවට අනුගත වෙන්න සිදු වුණා. මේ වන්ව තමයි මේ එකේ තියෙන ලොකුම සාධනීය තත්වය තමයි මේ 19 වෙනි සංශෝධනයේදී මේක අනුව ව්‍යස්ථා සභාවේ අනුමැතිය නොමැතිව ජනාධිපතිවරයාට මේ කිසි කෙනෙකු පත් කිරීමේ බලය අහෝසි කරා. එතකොට මෙන්න මේ තත්ත්වය යටතේ ඉතාමත්ම වැදගත් දෙයක් මේකෙන් සිදු වුණා. ඒ නිසා අද දැන් මේ පිළිබඳව අපේ මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් කියන එකේ 16 වෙනි පිටුවේ මෙන්න මෙහෙමයි සඳහන් වුණේ. රටේ අහපාලනය පිළිබඳ වාතාවරණය පිරීමට බලපෑ ප්‍රධානම හේතුව වන්නේ 18 වෙනි ව්‍යස්ථා සංශෝධනයයි. මවිසින් ජනාධිපති වී පළමු දින සිය ඇතුළතදී සිදු කරන ආණ්ඩු ක්‍රම ව්‍යස්ථා සංශෝධනයේ ප්‍රධාන අංගයක් වන්නේ මෙම 18 වෙනි ව්‍යස්ථා සංශෝධනය අහෝසි කිරීමයි. මේ තමයි වර්තමාන ජනාධිපතිවරයා එදා දුන්න පොරොන්දුව. දෙක කිව්වා අධිකරණයේ ස්වාධීනත්වය සහතික කිරීම සඳහා අධිකරණ කොමිසම ස්ථාපිත කරන්නෙමි. එමගින් විනිසුරුවන් පත්කිරීම උසස් කිරීම ජේෂ්ඨත්වය හා කුසලතාව මත සිදු කරනු ලැබේ කියලා. මේ විදිහට තමයි එදා දුන්න පොරොන්දුව. මේ පොරොන්දුවට තමයි අපි ජයග්‍රහණය කළා. මේ ව්‍යස්ථාදායක සභාව හමු වුණේ. ඊට පස්සේ මේ ව්‍යස්ථාදායක මේ සංශෝධනයේ මගින් මේක විශාල ස්වාධීනතාවය සඳහා විශාල මෙවලමක් වුණා. ඒ වගේම අන්තනෝමතික බලය අහෝසි වුණ ජනාධිපතිවරයාගේ. ඒ වගේම අධිකරණයේ සහ රාජ්‍ය පාලනයේ විශාල ස්වාධීනතාවයකට පත් වුණා. මේ වගේම එදා 2015 මැතිවරණ වේදිකාවේ මේ කතිකාවතේදී එතුමා මොනවද කිව්වේ ජනාධිපතිතුමා? අනෙක් පැත්තෙන් අධිකරණ සේවා කොමිසම රාජ්‍ය පාලකයාගේ දුරකථන යන්ත්‍රවලට යට වෙලායි තිබුණේ. එදා නඩු තීන්දුව දුන්නේ කොහොමද කියලා දන්නවනේ. මේ තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා 2014 31/12 අම්පාර ජලරැළියේදී කරපු කතාව. එතුමා එතා ඒ විදිහට තමයි මේක අර්ථකථනය කරේ. දුරකථන ඇමතුම් වලින් තමයි නඩු තීන්දුව දුන්නේ. ඒක ඇත්ත. ඒ වගේ නඩු තීන්දුව දුන්නේ කොහොමද කියලා. එතකොට මේ විදිහට අධිකරණය ජනපති යට කරගෙන තිබුණේ ජනාධිපතිගේ මෙවලමක් විදිහට ඒක තිබුණේ. එම නිසා තමයි 18 වෙනි සංශෝධනය අහෝසි කරන්නට අපි ක්‍රියා කරේ. ඒ වගේම ජනාධිපති නිර්දේශ ඒ හැටියෙම අනුමත කිරීම නෙවෙයි ව්‍යස්ථාදායක සභාවේ කාර්යභාරය. කවුරු හරි හිතනවා නම් මේ ජනාධිපති එවුව ලයිස්තු අනුමත කරන්න අර පරණ පාර්ලිමේන්තු සභාව වගේ මේ එකක් තේ කියලා රබර් සීලයක ඒක වැරදි. ඒ ක්‍රමය වෙනස් කරන්න තමයි මේක ගෙනාවේ. ඒ අන්තනෝමතික බලයට එරෙහිව යන්න තමයි ව්‍යස්ථාදායක සභාව ගෙනාවේ. ඒ නිසා ව්‍යස්ථාදායක සභාව තවත් රබර් සීල් එකක් කරගන්න කවුරු හරි හිතනවා නම් ඒක කරගන්නට අපිට එකඟ වෙන්න බෑ. ඒ වගේම මේ ජනාධිපතිතුමාගේ නිර්දේශ විමර්ශනය කළා සුසුකම් බලලා අනුමත කිරීම සිදු කරා මේකයි. ඒක තමයි එදා සහ අද අතර ඇති වෙනස. ඒ වගේම මේක හැදුවේ මේ වගේ අන්තනෝමතික තීන්දුව අනුමත කිරීම වැළැක්වීම පිණිස. එම නිසා 19 වෙනි සංශෝධනය එදා ගෙනාපු වෙලාවේ අවසානයේදී මේ සංශෝධනයටත් එදා 2001 වගේම මුළු මහත් පාර්ලිමේන්තුවම එකිනෙක දෙන්නේ කැරෙන්න අනිත් ඔක්කොම අනුමත කරා. ඒ නිසා දැන් මේවා විවේචනය කරන්නේ මේවයි වැරදි තියෙන්න පුළුවන් අඩුපාඩු තියෙන්න පුළුවන් අඩුපාඩු නැති කිසිම ආයතනයක් ලෝකේ හැදිලත් නැහැ. අපිට හදන ආයතන මේව කරන්න පුළුවන්. නමුත් ඒකෙන් කියලා මේව අහෝසි කරන්නද දැන් මේ කතා කරන්නේ සමහර අය. එතකොට ඒකයි අනිත් එක අපි යන්නේ දැන් මේ වගේ මේ දැන් ව්‍යස්ථා දායක සභාවේ තීන්දුව වැරදිලු. එතකොට එදා මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ගත්ත තීන්දුව හරියද? ඒක අභ්‍යාජනාධිකරණය වැරදි කිව්වා. ඒක මතික. ඊට පස්සේ ගියා ශ්‍රේෂ්ඨාධිකරණයත් එහෙමම කිව්වා බෑයි කියලා. සම්පූර්ණ මුළු ශ්‍රේෂ්ඨාධිකරණයම. එතකොට කැබිනට් මණ්ඩලය හවුසි කරා. ඒකට විරුද්ධව ගියා. ගියාම මොකද කරේ? අභ්‍යාජනාධිකරණය ඒකමතිකව තීන්දු කරා. වැරදි කියලා. ව්‍යස්ථාවට විරුද්ධයි. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ව්‍යස්ථාවට විරුද්ධයි. එතකොට අද කතා කරන ඉවා වනසුන්දර මැතිණියම තමයි සභාපති ධුරේ දාලා මේක වැරදි කියලා කිව්වේ. යන දවසේ ගෙදර යන දවසේ අන්තිම දවසේ. එතකොට දැන් මෙවැනි තීන්දුව අනුමත කරන්නද ව්‍යස්ථාදායක සභාවෙන් බලාපොරොත්තු වෙන්නේ? මෙවැනි තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ටෙලිෆෝන් කෝල් දීලා වෙනස් කරන්නද අද මේ බලාපොරොත්තු වෙන්නේ? ඒකද මේ අලුතෙන් මේ බලාපොරොත්තු වෙලා ඉන්න කට්ටිය? ඒ වගේම මේ වගේ තීන්දු රාත්‍රියට කතා කරලා කැබිනට් මේ දුරකථන වලින් එදා අපි ඉස්සරහම කතා කරනවා අපි දැකලා තියෙනවා. එවැනි කතා කරලා අධිකරණයේ තීන්දු ලබා ගැනීමේ අභිප්‍රායද මේ බලාපොරොත්තු වෙන්නේ මෙවැනි යෝජනා මෙහාට ගෙනල්ලා. ඒ නිසා මේ අධිකරණ බලය කියන්නේ මේක පාර්ලිමේන්තුවට යලක්. මේ පාර්ලිමේන්තුව තමයි ව්‍යවස්ථාදායක සභාව පත් කරන්නේ. මේ අධිකරණයේ යම් කිසි විනිශ්චකාරවරයෙක් අයින් කරන්නේ පාර්ලිමේන්තුව. මේ නෙවෙයි බොහෝ රටවල්වල ඒක තමයි සම්ප්‍රදාය. ඉතින් ඒ නිසා දැන් තමුන්නාසයට මතක ඇති ඉවා වනසුන්දර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර ධුරයට පත් වෙලා රාවේ පුවත්පතත් එක්ක කරා සම්මුඛ සාකච්ඡාවක්. ඒකෙදි එයා කිව්වා එයා ගෙදර යන ගමන් තමයි එයා සුපර් මාකට් එකට ගියා. සුපර් මාකට් එකේ ගෙදර යන ගමන් බඩු ගන්නකොට දුරකථන ඇමතුමක් ආවා. මන් දුරකථන ඇමතුමාට බැලුවාම ජනාධිපති මහින්ද රාජපක්ෂ. එයා මගෙන් ඇහුවා ඔයා කැමතිද ඉවා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න මං පත් කරන්න. එයා කිව්වා මං කැමතියි කියලා. ඊට පස්සේ බලනකොට සිබාවනි සුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය. මෙන්න ශ්‍රේෂ්ඨාධිකරණය පත්වීම ලැබුවේ. එතුමගේ පත්වීම එතුමාට දැනුම් දුන්නේ සුපර් මාකට් එකේදී. මේව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරු පත් උනේ. ඒ කවුරුවක්වත් නෙවෙයි කියන්නේ පත් වෙච්ච කට්ටියම තමයි කියන්නේ. මේ අපි කියන කතාවක් නෙවෙයි. එතකොට සුපර් මාකට් වල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරු පත් කරපු කාලයක් තමයි අපි වෙනස් කරේ. මතක තියාගන්න. අන්න ඒ පත්වීම් ක්‍රමවේදය තමයි අපි වෙනස් කරේ. මෙන්න මේ අලුත් සංස්කෘතියට විරුද්ධව තමයි මේ යන්නේ. දැන් මේ දවස් 52 හැදුවේ අපි දැක්ක දවස් 52 මේ සංස්කෘතිය වෙනස් කරන්න හදපු හැටි. මේ රටේ මේ අධිකරණයේ තියෙන ස්වාධීනත්වයට බලපෑම් කරපු හැටි. ඒවා හරි ගියේ නැහැ. මේවා රාජ්‍ය සේවයට බලපෑම් ඇති කරපු කට්ටිය හැටි. එතකොට අද මේ යෝජනා අද විපක්ෂයේ ඉඳගෙන සාමාන්‍ය විපක්ෂයේ ඉන්නකොට ගේන ප්‍රගතිශීලී යෝජනා නොකරත් සාමාන්‍යයෙන් රටේ මිනිස්සු බහුතරයක් බුද්ධිමත් ජනතාව කැමති යෝජනා ගේන්නේ. දැන් මෙවැනි බුද්ධිමත් කිසිම කෙනෙකුට පිළිගන්න බැරි මෙවැනි යෝජනා දැම්මම ගේන්නේ මේ අයට බලයක් ලබා දුන්නොත් මොකද්ද සිද්ධ වෙන්නේ? බලයක් ලබා දුන්නොත් මේවා මේගොල්ලෝ උඩ පැන පැන කරන්නේ නටනට කරන්නේ මේගොල්ලෝ. එහෙමනම් මේ රටට ඇත්තන ඉරණම කුමක්ද කියලා තමුන්නාසලා හොඳට අපිට දැනගන්නට පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මේක තමයි 2015 ජනවාරි 8 අපිට ලැබුණ ජනවරම. මේ ජනවරමට පටි ගහන්න බෑ. මේ ජනවරම තාම ඉවරත් නෑ. ඒ නිසා ඒකට කාටවත් පයින් ගහන්න තියන්න දෙන්නේ නෑ. කාට අමතක වුණත් අපිට මතකයි. අපිට අපි නෙවෙයි කිව්වේ අඩි 8ක් යට යනවායි කියලා. අපි නෙවෙයි කිව්වේ. එවැනි අඩි 8ක් යට යන ප්‍රජාතන්ත්‍රවාදයේ මර්ජ ප්‍රජාතන්ත්‍රවාදයේ මිහිදන් කරන ඒක යුගය නැවත ගෙන්නට කට්ටිය ඔක්කොම එක්කව වෙනවනම් මොන තත්ත්වයක්ද මේ රටට? ඒ නිසා මම තම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේකට තෝල්කය මදිවට ජනාධිපති නීතිඥයොත් එනවා මේවට කතා කරන්න තෝල්කකම් කියන්න. හරි, මේ ඕනම එකකට ඇවිල්ලා මේ ඕනම පැත්තකට ඇවිල්ලා ඒ පැත්තට අර උසාවි වල අපේ තිලක් මාරමන මැතිතුමා දන්නවා. ඉතින් මුදල් ගෙවුවනම් එතුමා මිනි මැරුමටත් මේව දෙනවා. අනිත් පැත්තෙන් කරාම මිනි මැරුමේ පැමිණිලි කාර්යයටත් මේ වෙනවා. ඒකම රංගනය කරන මන්ත්‍රීවරු ඉන්නවා මෙතෙන්ට ඇවිල්ලා මන්ත්‍රි සභාවට ඇවිල්ලා. ඒක උසාවිය කරාට ගමන් නැහැ. ඒක තමන්ගේ වෘත්තිය. නමුත් මෙතෙන්ට මහජන නියෝජිතය විදියට එවන්නේ ඒකට නෙමෙයි. ජනාධිපති ගාවට ගියාම එකක් කතා කරනවා, ජනාධිපති විරුද්ධවම තව කතාවක් කතා කරනවා. මේ එකම පුද්ගලයා ගිය මාසේ එකක් කියනවා, මේ මාසේ තව එකක් කියනවා. මේ වගේ අද ඉන්නවා ජනාධිපති නීතිඥුරු නිකන් කට්ටිය නෙවෙයි. ඒ කට්ටියවත් පත් කළ තියෙන්නේ ජනාධිපතිලා. ඉතින් ඒ කට්ටියගේ මේ පත් කිරීම ගැනත් හිතා බැලිය යුතුයි. ඉතින් මේගොල්ලෝ කියනවා මේ ඔක්කොම නොයෙකුත් ඒවා ඇවිල්ලා ලොකු කතන්දර කියනවා. මේකේ ප්‍රොසීඩියර් එකක් නෑලු. ව්‍යවස්ථාදායක සභාවට ක්‍රමවේදයක් හරිගස්සලා නෑලු. ව්‍යවස්ථාදායක ක්‍රම සභාව සම්පූර්ණයෙන්ම මේක අමූලික බොරු. මේ කතා කරන්නේ ජනාධිපති නීතිඥවරු. හැබැයි මේ අමූලික බොරුනේ. මේවා මේකේ ඇත්තරම 2016 අපිට ලියුම් වලින් අපිට දැන්නුවා, ජනාධිපතිවරයාට දැන්නුවා. මේකේ ව්‍යවස්ථාදායක සභාව මේක ක්‍රමවේදය හදලා තියෙන්නේ. ඒ ක්‍රමවේදය තමයි 2001 ක්‍රමවේදය අපි පාවිච්චි කරනවා. හැබැයි මීටත් වඩා හොඳ අදහස් තියෙනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙසැම්බර් 2016 අටවෙනිදා ඇව්වා අපිට ලිපියක් අපේ අදහසුත් එවන්න කියලා. නමුත් කිසිම අදහසක් ගියේ නැහැ. ඒ වගේම කියනවා 2017 පෙබරවාරි වල හිටපු අග්‍ර විනිසකාරවරයා ඩෙප් මහත්තයා පත් කිරීම වැරදිලු. පත් කිරීම වැරදිකු මොකද්ද? ඒකේ යව්වේ ජනාධිපතිතුමා යව්ව නම් දෙකක්. නම් දෙකෙන් ඊටාම මේ ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍ර විනිසකාර ධුරේ වැඩ බලපු ජ්‍යෙෂ්ඨම පුද්ගලයා පත් කරා. ඉතින් මොකද්ද ඒකේ වැරද්ද? එතකොට ඊට පස්සේ කියනවා ඔක්තෝබර් 2018 අග්‍ර විනිසකාරවරයා පත් කිරීම. ඒ පත් කරනකොට නම් තුනක් යව්වා ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා නම් තුනක් යව්වාම ඒ නම් තුනෙන් කිව්වා නැවත ඔබතුමාගේ ප්‍රමුඛතාවයේ උඩ නම් තුනක් යවන්න කියලා. එතකොට එතුමා යව්වා මේ ඉන්න නෙවිල් පෙරේරා මහත්මයා. මම මටත් එක්කත් එතුමා කිව්වා ඒ වෙලාවේ මේ මුළු මේ වෙකෙම විනිශ්චකාර විනිශ්චවරුන්ගේ සංගමය ඇවිල්ලා හම්බුණා. එතුමාට කිව්වයි මේ කිසිම විනිශ්චකාරවරයෙක් මේ ශ්‍රේෂ්ඨාධිකරණයට පත් අග්‍රමිශකාරයෙක් පත් වෙලා නැහැ 1988 ඉඳලා. මෙන්න මේක නිසා පත් කරන්න කියලා. ඒ නිසා මම යව්වා නෙවිල් පෙරේරා මහත්මයාගේ නම. එතකොට දෙවනි වටේ ප්‍රමුඛතාවය ඉල්ලුවාම එතුමා නම් තුන අයින් කළා, එක නමක් යව්වා. මේ ඉන්න අග්‍රමිශකාරවරයා. එතකොට එතුමාගම තමයි මේ අග්‍රමිශකාරවරයා පත් කරන්නට නිර්දේශ කරේ. ඉතින් එතුමාට විරුද්ධව තීන්දුව දුන්නාට පස්සේ ඒක එයා නරකයි කියලා කියන්න බෑ. එතුමා තමයි පත් කරේ. නලින් පෙරේරා. එතකොට ඒ වගේම තමයි දැන් මේ අභ්‍යාචනාධිකරණේ වුණත්. අභ්‍යාචනාධිකරණේ දැන් කියනවා දීපාලි මැතිනියට දීපාලි විජේසුන්දර මැතිනිය පත් නොකරපු එක වැරදිලු. ඉතින් එදා 2018 ජනවාරි ගිය අවුරුද්දේ ජනවාරි වලදී. එතකොට ඒ දීපාලි විජේසුන්දර ඉඳිද්දි කවුද සූරසේන මහත්තයාගේ නම යව්වේ ශ්‍රේෂ්ඨාධිකරණයට? ඒත් ජනාධිපති. ඉතින් එදා එහෙමනම් හතරවෙනියට හිටපු එක්කෙනාව යව්වේ කොහොමද පළවෙනිය එක්කෙනා ඉඳිද්දි? ඉතින් එතකොට මේ ඒ නිසා මේ පහළ හිටපු එක්කෙනා. එතකොට ඒ පහළ එක්කෙනා එදා යව්වා. අද තමුන්නාසලත් එක්ක එකතු වුණාට පස්සේ ඒ එදා නරක කට්ටියද හොඳ වෙලා දිනනවා. එතකොට අද දෙවනි සැරේට යවනකොට අර පළවෙනි එකේ දියා බලනවනේ වියස්තදායක සභාව පළවෙනි එකේදී මොකද නැව්වේ කියලා. ඉතින් ඒක ඒ ක්‍රමවේදයේ පුටම තමයි දෙවනි වටේදී ඒ හැලෙන්නේ. ඉතින් මම වගේ නොයකුත් කතා කියලා මං එකක් කියන්නම් තමුන්නාන්සලාට. මේකත් ඇත්තරම අද මේවක මේකත් හරියට අර ලියොන් ට්‍රොට්ස්කි කියලා දිනනවා මේ විප්ලවය කියන එක නොනවතින අරගලයක් කියලා. ඒක අද ට්‍රොට්ස්කිගේ කතාව අද ගත්තොත් මේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන අරගලයක් නොනවතින අරගලයක්. ඒක හොඳ සනාථ කිරීම තමයි මේ දැන් සිද්ධ වෙන්නේ. මේක ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගලා විවේක අරගෙන නිකන් ඉන්න බෑ. ඒකේ හතුරෝ ඒකට විරුද්ධව නැගී හිටිනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයත් විප්ලවය වගේම නොනවතින අරගලයක්. ඒක අපි හොඳටම දැන් සාක්ෂාත් වෙනවා මේ සිදුවෙන වෙන්නේ. ඒ වගේම මේකෙන් පත් කරන කොමිෂන් සභාව ගැනත් මම වචනයක් කියන්නට ඕනේ. මේ කොමිෂන් සභාවට පත් වෙන කට්ටිය මං කියන්නේ හැමෝම එන්නේ විශ්‍රාමික කට්ටිය. විශ්‍රාමික කට්ටියට වඩා හොඳයි. ඇත්තටම මේ ජන සමාජයේ ඉන්න හොඳ වෘත්තිකයෝ ඉන්නවා. හොඳ වෘත්තිකයේ මැදවියේ ඉන්න හොඳ කාර්යභාරයන් කරපු අර එක්ස්පීරියන්ස් එක තිබෙන අන්න ඒ වගේ මැදිවියේ ඉන්න වෘත්තික කට්ටිය අරගෙන මේ කොමිෂන් සභාවට පත් කරනවා නම් ඊට වඩා කාර්යක්ෂමයි. මොකද සමහර වෙලාවට මේක ස්වාධීන කොමිසම, හැබැයි කොමිසම අකාර්යක්ෂමයි. ඒවැයිදී නොයෙකුත් චෝදනා එනවා. රාජ්‍ය සේවා කොමිසම ඇතුළු අනිකුත් ඒවයි. මේ වුණාම මුළු රාජ්‍ය තන්ත්‍රයේම ඇනහිටින තත්වයකට එනවා. සියලුම දේවල් නීති රීති නිකන් පොතේ ගුරාල බවට පත් වෙනවා. ඒ පොතේ ගුරාල විදියට මේක ක්‍රියා කරනවා. ඊට වඩා හොඳ ක්‍රියාත්මක, හොඳ පිළිගත්ත, රට පිළිගත්ත වෘත්තිකින්ව ගෙනැල්ලා ඒ කට්ටියට මෙවැනි ආයතන ලබා දෙන නම් ඉතා හොඳයි කියලා මම යෝජනා කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු වාසුදේව නානකර මහත්මයා ඔබතුමාට විනාඩි 12යි.
නියෝජ්‍ය කථානායකතුමනි ස්තුතියි. ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාව හැටියට රාජිත් සෙන්රත්න ඇමතිතුමා දැන් කතාවක් පැවැත්තුවා. නොනවතින අරගලයක් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන්න ඕනේ කියලා. මම කරන්න ආපු කතාවනේ මට දැන් කරන්න වෙලා තියෙන්නේ. මොකද එතුමා පළාත් පාලන ඡන්ද කල් දානකොට ඒකත් ප්‍රජාතන්ත්‍රවාදය. පළාත් පාලන ඡන්ද කල් දානකොට ඒකත් ප්‍රජාතන්ත්‍රවාදය. ඊළඟට පළාත් සභා ඡන්දේ කල් දමන්නට හොර මගඩි ආකාරයට කාරක සභා අවස්ථාවේ එක එක වගන්තිරි ඉංගෙව්වාම ඒකත් ප්‍රජාතන්ත්‍රවාදී. මං කියන්නේ කටෙන් වැක්කෙරෙන්නේ මොනවද කියලා මම මේ අහන්නේ ඔබතුමාට. එමයින්න කියන්නම්, ඉන්න තව කියන්නම්, තව කියන්නම්, තව කියන්නම්. ප්‍රජාතන්ත්‍රවාදයේ කතාව තව කියන්නම්. ප්‍රජාතන්ත්‍රවාදයේ කියලා අද තමුන්නාන්සේලා මේ රටේ ඡන්දයක් ජනවරමක් ඉල්ලන් මහජනයාගේ මහජනයාගෙන් අලුත් ජනවරමකින් මේ රටට මේ තියෙන අර්බුදයට විසඳුමක් ලබා ගන්න හදනකොට ඒකට විරුද්ධව උසාවිය යන එකත් ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව උසාවිය යන එකත් ප්‍රජාතන්ත්‍රවාදය. මේක තමයි තමුන්නාත්තිලක ප්‍රජාතන්ත්‍රවාදය. ඊළඟට මං ආගෙන හිටියා ගරු විජිතේරත් මැතුමාගේ කතාව. දීගිරට බලලත් සාක්කී කියන. දීගිරට බලලත් සාක්කී. ඌත් කෑව දීගිරි. ඒ නිසා ඌ දැන් ඇවිල්ලා සාක්කී කියනවා දීගිරි කාපු එකාග. ඒ නිසා මම කියන්නේ මේ කට්ටිය එක කණ්ඩායමක් කැටියට කල්ලි ගැහුණා. ඒකනේ ඇත්ත. කතානායකතුමා කවුද? හොඳම හොඳ නොම්බර් එකේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක්, මේ නියෝජනායක, මේ එයා තමයි කතානායක. ඊළඟට විපක්ෂ නායක අගමැති, එයා එක්සත් ජාතික පක්ෂයේ නායක. ඊළඟ විපක්ෂ නායක, එයා එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂ නායක. මම මේ කියන්නේ දැන් විපක්ෂ නායක නෙමෙයි, සම්බන්ධන් විපක්ෂ නායක. එයා එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් විපක්ෂ නායකකම භාරගත්තු එක්කෙන. ඊළඟට ජනතා විමුක්ති පෙරමුණ අර අගමැතිතුමාගෙත් නොවන, ඒ වගේම විපක්ෂ නායකතුමාගෙත් නොවන පක්ෂයක කෙනෙක්, සුළු පක්ෂයක කෙනෙක්. ඒ කවුද? එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව බලයට පත් කරන්නට රාත්‍රී දවල් කඩේ ගිය ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෙක්. එතකොට ජනාධිපතිත්වයේ පැත්තේනේ. එතකොට තමුන්නාසේලා ඔක්කොම එකතු වුණාම 10 දෙනාගෙන් 7 දෙනෙක්ම එක්සත් ජාතික පක්ෂයේ වීරයෝ. අන්න ඒ කණ්ඩායමේ තමයි මේ තීන්දුව తీරන ගත්තේ. ඒකයි අපි කියන්නේ මේ වාට විනිවිද භාවයක් ඕනෑ කියලා. එක්සත් ජාතික පක්ෂ විපක්ෂ නායකත් පත් කරනවා, විපක්ෂ සංවිධායකත් පත් කරනවා. ඒ කට්ටිය ඔක්කොම එකතු වෙලා කතානායකත් එක්කලා හදා ගන්නවා ව්‍යවස්ථා සභාව. ඒකට තමයි තමුන්නාත්තිලා කියන්නේ අපක්ෂ පාත මණ්ඩලය කියලා. ඒකයි මං ඇහුවේ රාජ්‍ය සෙනරත්න අමතුමාට ඔය වගේවා වෙනුවෙන් පෙනී හිටින්න සාමාන්‍යයෙන් හයියක් නැහැ. නමුත් අද නැගිටලා පෙනී හිටියා.
ඒකයි අපේ ප්‍රශ්නේ.
ඊළඟට මම කල්පනා කරා ඔය ගමයි තමුන්නාස්සේට එක පාට මතක් වෙනවා වාමාංශික නායකයන්ගේ පිරුළු. වාමාංශික නායකයන් පිරුළු මතක් වෙනවා. මොකද ඒ තරමට බොක්ක රත් වෙලාද? ඒ නිසා ඊළඟට මම කැමති මේ ස්වාධීන, මට තේරෙන්නේ නැහැ මේක ටිකක් බලාගෙන යනකොට මේ තමයි ධනපති පන්ති ක්‍රමේ තියෙනා වූ, ඒකට කියනවා ආත්ම වංචාව. යම් යම් දේවල් ස්වාධීනාකාරයට කියලා පත් කරනවා. නමුත් ඒවා තමන්ගේ පන්තිය වෙනුවෙන් සේවයට ලබා ගන්න. එහෙම නෙමෙයිද වෙන්නේ මේවා. දැන් මේ පත් කරලා ඉන්න මහත්තුරු නොනලා කිසිම දේශපාලන අදහසක් නැති අයද? නෑ. මම මේ කතා කරන්නේ අපේ ඒටී ආරරත්න මහත්මයා, රාධිකා කුමාරස්වාමි හා ඒ වෙලාවේ හිටපු අය ගැන නෙමෙයි. මේ අය අතහැරලා මං කතා කරන්නේ. මම මේ කියන්නේ මේ හැමෝටම දේශපාලන අදහසක් තියෙනවා. යම් ප්‍රධාන කාරණයක් ගැන හැමෝම යම් තීන්දුවකට එනවා. දැන් පහුගිය දවස්වල ඔක්තෝබර් 26 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුව ඇරලා ඡන්දෙකට යන්න හදාපු වෙලාවේ උසාවියට දුවගෙන ගියා. ඒක වළක්වන්න. ඒ වගේම අලුත් අගමැති කෙනෙක් පත් කළා තිබුණු කිවිසුම කඩලා හිටපු අගමැති යවලා ඒව ගැන තීන්දුවක් ගත්තා. ඒව ගැන දෙපැත්තකට සමාජය බෙදුනා. හැමෝන්ටම තිබුණ අදහසක්. සමහරු කිව්වා මේක හරි. සමහරු කිව්වා මේක වැරදි. නමුත් මේක හරිද වැරදිද කියලා තීන්දුව කරන්න ඡන්දයට යන්න සමහරු බය වුණා. උසාවියට යන්න කැමති. ඡන්දයට යන්න අකමැති. එතකොට මේකෙන් තේරෙන්නේ මොකද්ද? මේ මුළු සමාජයේම හැමෝන්ටම අදහසක් තියෙනවා හැම සිදුවීමක් ගැනම. දේශපාලන වශයෙන් වේවා සමාජ වශයෙන් වේවා. එතකොට මේ ස්වාධීනයි කියලා පත් කරන අය තමන්නාසල කිව්වා 10 දෙනෙක්ම පත් කරන්න කියලා. නැත්තම් 7 දෙනෙක් පත් කරන්න කිව්වා මේ සිවිල් සමාජයේ. එතකොට අපි කිව්වා නෑ ඒක කරන්න බෑ. 7 දෙනෙක් පත් කරන්න ඕන අඩුම ගානේ අපි ඉල්ලුවා 8 දෙනෙක් පත් කරන්න කියලා. බැරි නම් 7 දෙනෙක් පත් කරන්න ඕනේ මේ පාර්ලිමේන්තුවෙන් කිව්වා. දැන් අපි ඒක කිව්ව නිසා නේද අද මේ විවාදේ තියන්න පුළුවන්. මේ විවාදේ තියලා අපිට මේ පාර්ලිමේන්තුවේ උදවිය නියෝජිතයෝ ගත්තු තීරණවල හරිවැරද්ද සාකච්ඡා කරලා අපිට මේ ගැන යම් නිගමනයකට එන්නට අද ඉඩක් ලැබිලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය අපි තියාගත්තු නිසායි. එරන් වික්‍රමරත්න මහත්මයාලාට වුණා උනේ මේක 8 දෙනෙකුගේම බලය සිවිල් සමාජයට දෙන්න. ඊළඟට සිවිල් සමාජය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පාවිච්චි කරා. කෙලින් පාවිච්චි කරන්නේ අපි පාර්ලිමේන්තුවේ දේශපාලන කට්ටියට අපි කැමති නැහැ. ඒගොල්ල දේශපාලන කට්ටිය. ඒගොල්ලන් ආවොත් මේක දේශපාලන කර්ණය වෙනවා. හැබැයි අපි වෙනුවෙන් තීන්දුව දෙන සිවිල් සමාජය ආය ආවොත් අන්න ඒක ස්වාධීනයි. මෙන්න මේක තමයි තමුන්නා සේලා ගෙනියන ක්‍රමය. සිවිල් සමාජයට මුවා වෙලා අධිකරණයට මුවා වෙලා තමුන්නාසේලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැහැර ගන්නවා. ඒකයි තමුන්නාසේලා කරන්නේ. සිවිල් සමාජය කියලා තමුන්නාසේලා කියන අය ඔක්කොම අද වෙනකොට හොඳ ආකාරවම මේ රටේ දක්ෂිණාන්තික දේශපාලනේ නියෝජිතයෝ. දක්ෂිණාන්තික දේශපාලනේ. ඒ නිසා අද මේ ස්වාධීනයි කියලා තමුන්නාසේලා ඔය කියන සිවිල් සමාජය එක්සත් ජාතික පක්ෂයට සේවය කරන්නන් බවට තමුන්නාසේලා පත් කරගන්නවා. ඒක කොහොමද වෙන්නේ? මෙතන ව්‍යවස්ථා සභාවේ අතිවිශාල බහුතරය එක්සත් ජාතික පක්ෂය. කොහේ එක්සත් ජාතික පක්ෂයට සේවය කරන්න? ඉතින් මේ අය එකතු වෙලා ඊළඟට මේ පාර්ලිමේන්තුවේ බහුතරය තමුන්නාසේලා තේ තියාගෙන ඊළඟට තමුන්නාසේලා නම් කරනවා යම් යම් පුද්ගලයෝ. ඒගොල්ලෝ පාර්ලිමේන්තුවෙන් පිට. එතකොට මොකක්ද තමුන්නාසේලා කියන්නේ? ඒගොල්ලෝ ස්වාධීනයි. එතකොට ස්වාධීන අයට තමුන්නාසේලා පක්ෂව ඡන්දය දෙනවා, අපි විරුද්ධව ඡන්දය දෙනවා. එතකොට මොකද වෙන්නේ? තමුන්නාසේලාගේ පැත්තට තමුන්නාසේලාගේ ඡන්දයට තමුන්නාසේලාගේ අනුමැතියට ගෝචර වෙච්ච අය තමුන්නාසේලාට බැඳීමක් තියෙනවා. දැන් මේකේ විදිහත් ඒකනේ. දැන් තමන්ට පක්ෂපාතව තීන්දුව දුන්නොත් ඒගොල්ල ස්වාධීනයි. තමන්ට පක්ෂපාත නැතුව තීන්දුව දුන්නොත් ඒගොල්ල දේශපාලනිකයි. මෙන්න මේ විදිහේ විවාදයක් තමයි මේ යන්නේ. ඒ නිසා අපි කරුණා කළා ඇත්ත දේට එමු. මහජනයාට වග කියන මේ පාර්ලිමේන්තුවයි මේ බලය දරන්න ඕන. වෙන කවුරුවත් නෙවෙයි. ස්වාධීනයි කියලා අය නෑ. මේ පාර්ලිමේන්තුව තමයි මහජනයාට වග කියන්නේ. මේ පාර්ලිමේන්තුවයි මේ පත් කිරීම කරන්න ඕන. මේ පාර්ලිමේන්තුවේ අපි පත් කරන නියෝජිතයෝයි මේ පත් කිරීම කරන්න ඕන. ඒ ගැන අපි බය නැතුව කියනවා. නමුත් තමුන්නාසේලා මේක වහගෙන ගහන්න හදනවා. අපි මේක කෙලින්ම විවෘතව කියනවා පාර්ලිමේන්තුවයි මහජන නියෝජ්‍යෝ ඔවුන්ටයි බලය තියෙන්න ඕන.
ඔබතුමාට විනාඩි දෙකක් තියෙනවා තව.
මම මගේ කතාව අවසන් කරනවා. මම අහනවා කොහොමද මේ ව්‍යවස්ථා සභාව අපි අයින් කරන්නේ? ඒකට තියෙනවද වගන්තිය? මේ ව්‍යවස්ථා සභාව මොන වැඩේ කළත් මොන වැරදි කළත් අපිට වගන්තියක් නෑ ඒක ලයින් කරන්න. ඉතින් අපිට වගන්තියක් ඕන. ඉස්සර තිබුණු ව්‍යවස්ථා සභාවේ මාර්ගෝපදේශ අපි දැන් පාවිච්චි කරනවායි කියන්නේ කොහොමද මේ රටේ තියෙන අපේ ස්ථාවර නියෝග අනුව මේ පාර්ලිමේන්තුව ඒ මාර්ගෝපදේශ ගැසට් කරන්න ඕන. ගැසට් නොකරට කමක් නැහැ. ඒ පරණේව අපිට පාවිච්චි කරන්න පුළුවන්. පරණ බඩු පාවිච්චි කළ පුරුදු අය බව අපි දන්නවා තමුන්නාසේ. නමුත් අපිට අවශ්‍යයි වගන්තියක් ඕන. මේ ව්‍යවස්ථා සභාවට අපි විරුද්ධ නම් අපි මේ ව්‍යවස්ථා සභාවේ නියෝජිතයන්ට සමාජිකයන්ට හෝ මුළු සභාවට අපි කොහොමද විරුද්ධ වෙන්නේ? විජේදාස රාජමක්ත මාතා අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ ව්‍යවස්ථාවත් සභාවේ හිටපු සමාජික එතුමා දීලා තියෙන සමුන්නාසල චෝදනා පත්‍රය. පුළුවන් නම් උත්තරද? පුළුවන් නම් උත්තර දෙන්න. එතුමා දෙනවද නැද්ද කියලා තමුන්නාසයෙන් මං අහන්නේ. මගෙන් තමුන්නාසය අහන්න එපා. අයිය අයිනේ විපක්ෂයේ නෙවෙයි. නෑ විපක්ෂයේ නෙමෙයි. එයාගේ චෝදනා පත්‍රේ උත්තර දෙනවද? මේ ජනාධිපතිතුමා එදා ඇවිල්ලා මේ සභාව ඉන්නගෙන කියපු මේ ඔක්කොටම උත්තර දෙනවද? උත්තර දෙන්න බෑ. තමුන්නාසයලාට නම්මු පිටින් මේ ව්‍යවස්ථා සභාව ඉල්ලා අස්විය යුතුයි. අලුත් ව්‍යවස්ථා සභාවක් අපි පත් කරගත යුතුයි. එබඳු තීරණයකට එන්න මේ විවාදය අපට උදව් විය යුතුයි. අපේ මහින්ද ආනන්ද අලුත්ගමගේ මන්තුමා ඉතා වැදගත් ප්‍රශ්නයක් මතු කළා. ඇයි කතානායකතුමා ඇවිල්ලා අපට සවන්
නොදෙන්නේ?
උත්තරයක් ඔබතුමා දුන්නා. එතුමා රාජකාරී කටයුත්තකේදී ඉන්න නිසා එන්න බැරි කමක් තියෙනවා. ඒක කල් දැමලා මේ වැඩේට ආව නම් වඩා හොඳයි කියලායි
මම ඒ වෙලාවේ දැනුම් දුන්නේ. එතුමා පැය දෙකහමාරක් වෙත ඉඳලායි
ගියා
සභාව රැස්වීමට ගියේ. ඊට අමතරව තවත් කාරණා කීපයක් දෙවිසාරය දෙනවා එතුමා.
මම ඉවර කරන්න හදන. අවසාන වශයෙන් මේ පුද්ගලයන් accountability කියලා එකක් තියෙනවා. මේ කොමිෂන් ස්වාධීනයිලු නියෝජක කතානායකතු පොලිසිය ස්වාධීනද? ඔබතුමා අවංකව කියන්නේ පොලිසිය ස්වාධීනද? දැන් මේ බ්‍රයිබරි කමිෂන් එක තියෙනවා. බ්‍රයිබරි කමිෂන් එක ස්වාධීනද? එහෙනම් මේ ව්‍යවස්ථා සභාවෙන් කළේ ස්වාධීන කොමිෂන් සභාපත් කරනවායි කිය. මේවා ඔක්කොම නිකම් විද්‍යාවක්. එක්සත් ජාතික පක්ෂයේ ගැළ විද්‍යාවේ රෙද්ද ගලවලා අපි මේ රටේ සැබෑ මහජන වරමකින් මේ රටේ මේ තනතුරු වලට පත් කරන අපේ නිවැරදි සභාවක් අපි යෝජනා කරමු.
බොහොම ස්තුතියි. ගරු හෙක්ටර් අප්පහාමෙන් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 15ක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද නවක මන්ත්‍රීවරයෙක් හැටියට මට මේ පාර්ලිමේන්තුවේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක් යටතේ විවාද කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධ ආණ්ඩුකෝ ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් අවස්ථාව ලබා දීම සම්බන්ධව. හැබැයි මට ලැබුණේ, මගේ කතාව ලැබුණේ අපේ හොඳ ජ්‍යෙෂ්ඨයෙක් හැටියට, අපි යමක් ඉගෙන ගන්න උත්සාහ කරන වාසුදේව නං වූ පරිණත දේශපාලඥයාගේ කතාවෙන් පස්සේ. ඒ පරිණත දේශපාලඥයාගේ කතාවත් එක්ක මම තව කතා කරේ නැහැ. ප්‍රශ්න අහන්න තාම ගරු නියෝජ කතානායකතුමනි, මං කිව්වේ එතුමාගෙන්
එතුමා ඉඩ දෙනවද කියලා අහන්න. ඔබතුමා ඉඩ දෙනවද මගේ ප්‍රශ්නයක් අහන්න?
නෑ, මං ඉඩ දෙන්නේ නැහැ. මම කතාව කරගෙන යන්න දෙන්න. එතුමා විනාඩි ගාණක් කතා කරා. ගරු නියෝජ කතානායකතුමනි,
මං කියන්නේ මගේ නම කියලා කිව්වා මගේ යමක් ඉගෙන ගන්න එතුමා බලාපොරොත්තුෙන් මේ සභාවට ආයේ
ගෞරවය දුන්නේ
ඒක නිසා තමයි එදා එතෙන්දි මගේ හොක්කට අත තියලා මාව තල්ලු කරේ
නෑ නියෝජ්‍ය කතානායකතුමනි මෙතුමාගේ හොක්කට තියලා මං තල්ලු කරේ හොම්බට අනින් නැතුව මං හොම්බට යන්නේ නැත්තේ මෙතුමා ජේෂ්ඨයෙක් ඇඩියට මේ පාර්ලිමේන්තුවේ මං හිතුවා මෙතුමාගේ ගරුත්වය ආරක්ෂා කරන්න ඕන නිසා නැත්තම් එතුමා ගුටි කාලාද මේ පාර්ලිමේන්තුවේ නෑ මන්ත්‍රීවරුන්ගෙන් හැබැයි මමයි බේරගත්තේ එතුමා එහෙම තල්ලු කරලා ඒක අවස්ථාවක් දුන්නේ වැදගත්කමක් දුන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රශ්නේ තියෙන්නේ මෙතුමා නව සමාජ පක්ෂේ දැන් මෙතන සිවිල් සංවිධාන ගැන කතා කරනවා කොමියුනිස්ට් එකයි නව සමාජයයි සමාජයයි ඔක්කොම කරේ දාගෙන මේ රට ගිනි තියන මහා කාලකණ්ණි විදියට රටේ හැසිරෙන කණ්ඩායම මේක. මේක මූණට කියන්න ඕන දැන්. එතුමා කිව්වනේ මට පරිණතකමින් යමක් ඉගෙන ගන්න කියලා. දැන් අද ඉගෙන ගත්තා. අද ඉගෙන ගත්තේ දෙපිට කාට්ටුකම. තමුන්නාසේ සිවිල් සංවිධාන ගැන එදා විශ්වාස කරලා මා හයියෙන් කතා කරපු නායකයෙක් අද සිවිල් සංවිධාන ගැන තමුන්නාසේ සිවිල් සංවිධානයේ ඉන්න මිනිසු ගැන අද මොනවද කියන්නේ තමුන්නාසේගේ පරිණතකම කොතනද තියන්නේ නං මතක තියාගන්න බඩගෝස්තරවාදී දේශපාලනයට තමුන්නාසලා වගේ අය නිසා අද මේ සමස්ත ලංකාවම ජරාජීන තත්ත්වයට පත් වෙලා තියෙනවා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ තමුන්නාසලා මේ යෝජනාව අද ගෙනාවේ රටට ආදරයටද ජනතාවට ආදරයටද පාර්ලිමේන්තුව ආදරයටද අධිකරණයට ආදරයටද මේ කිසිම දෙයකට නෙවෙයි මේ කිසිම දෙයක ඒක ගිහිල්ලා ආගන්ත පුතුමාගේ අර ඉන්න අනිත් එක්කෙනාගේ මම ඒකනත් කියන්න ඕන නම් ආගන්ත ඒක මම සූදානමින් ඉන්න ඒ වගේනත් කියන්න මතක තියාගන්න පෞද්ගලික දේවල් වලට ආවොත් මතක තියාගන්න රිදි ගලවනවා කියලා මතක තියාගන්න ඒක හරිද ඒකට එන්න එපා පාර්ලිමේන්තුවේ වැදගත් විදියට කතා කරන්න මම මේ විවාදයක් කරන්නේ විවාදයක් කරන විවාදයට අවුම් ගන්නෙන්ද වැදගත් විදියට තමුන්නාසේ වැදගත් විදියට අවුම් ගන්නෙන්ද විවාදයට එහෙමනම් විශේෂයෙන් මතක තියාගන්න අද මේ පාර්ලිමේන්තුවට මේ යෝජනාව ගෙනාවේම මොනවා නිසාද ගෙනාවේ තමුන්නාසලා හිතුවා අතිගරු ජනාධිපතිවයි අපිවයි ආයේ නිකන් හප්පන්න හිතාගෙන ගෙනාවේ මේ කාලකන්ණි යෝජනාවල් ගේන්න එපා ගේන්න රටට ආදරේ දේවල් දැන් මේ යෝජනාව ගෙනල්ලා තමුන්නාසලා විශේෂයෙන් මේ යෝජනාව ගෙනල්ලා අර මං කියපු විදියට මේ කාටවත් නැති විදියට ගෙනල්ලා මේ වැඩ කටයුතු කරද්දි මතක තියාගන්න මෙතන අපිට ආණ්ඩුකෝ විවස්ථා සභාවෙන් අපේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂය දෙන්නයි මේක ඉන්නේ එක්සත් ජාතික පක්ෂය දෙන්නයි තමුන්නාසලා රටට කියන්නේ ගියේ මේක ඉන්නේ ඔක්කොම එක්සත් ජාතික පක්ෂය කියලා කොහොමද තමුන්නාසලා කියන්නේ එක්සත් ජාතික පක්ෂය කියලා එහෙනම් මේක අහගෙන ඉන්න රටේ ජනතාවට කියන්නේ මේක ඉන්නේ එක්සත් ජාතික පක්ෂය දෙන්නයි හැබැයි විවස්සා සභාවයි මේ පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීම අපි මන්ත්‍රීවරු හැටියට අපේ වගකීම මතක තියාගන්න. ඒ නිසා අද විශේෂයෙන්ම මේ කතා කරන අවස්ථාවේදී මේ විවස්සා දායක සභාව මේ සභාවෙන් මේ රටේ විශේෂයෙන්ම අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රධාන නිලතලවලට බත් කරද්දී සහ පොලිසියට අනිත් ආයතන වලට බත් කරද්දී මේකේ විනිශ්චය සම්බන්ධයෙන් තමුන්නාසල කතා කරා. දැන් ප්‍රශ්නේ තියන්නේ මේ විනිශ්චයට හැමදාම එව්වේ කවුද? අතිගරු ජනාධිපතිතුමාගේ යෝජනාව තමයි ගෙනල්ලා මේ විවස්සා සභාවේ තීන්දුව తీරන ගත්තේ. එහෙම නැත්නම් නිර්දේශය අරගත්තේ. එහෙනම් නියෝජ්‍ය කතානායකතුමනි මේ විනිශ්චය වැරදි කොතනද? අතිගරු ජනාධිපතිතුමාගේ විනිශ්චයද වැරදි? මේ ගෞරවනීය ආණ්ඩුකෝ විවස්සා සභාවේ විනිශ්චයද වැරදි? එතන විනිශ්චය aran තියෙන ආකාරය සම්බන්ධව මට ඉහත කතා කරපු අපේ ගරු අමාත්‍යවරු හොඳට පැහැදිලි කරලා දුන්නා තමන්න ආසලට. හැබැයි ඒ පැහැදිලි කරලා දීම අහගෙන ඒක අහගෙන ඒක පිළි අරගෙන හිත යටින් හෘද සාක්ෂියට විරුද්ධව කාලකණ්ණි විදියට අදහස් ප්‍රකාශ කරනවා රටේ ජනතාව මුලා කරන්න මේ පාර්ලිමේන්තුවේ විශේෂණ වරප්‍රසාද වලට මුවා වෙලා. ඒක වැරදි. මේ රට වෙනුවෙන් කරන වැඩේ වැරදි තමුන්නාසලා. රට වෙනුවෙන් හරි දේවල් යෝජනා කරන්න. අපේ යෝජනාව මේකයි හරි දේවල්, විශේෂයෙන් හරි දේවල් කරන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂ මැතිතුමා, විජේදාස රාජපක්ෂ මැතිතුමා අධිකරු ජනාධිපතිතුමාට යවලා තියෙන ලිපියේ ඉතාමත් ප්‍රශ්නසහගත ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මේක විශාල ප්‍රශ්නයක් අපිට. එතුමා කියලා තියෙනවා විශේෂයෙන්ම මේ ලිපිය මගින් කියලා තියෙනවා පොලිස් කොමිෂන් එක පත් කරාට පස්සේ මේ රටේ වෙච්ච වැරදි කීපයක් සම්බන්ධව. ඒ කියන්නේ කවරදාකවත් නොතිබු පරිද්දෙන් රට පුරා විස මත්කුඩු මත්ද්‍රව්‍ය ප්‍රචලිත වෙලා තියෙන්නේ මේ ස්වාධීන පොලිස් ඒවා කොමිෂන් සභාව පත් කරාට පස්සේ කියලා තියෙනවා. මේකට හේතු දක්වන්න ඕන. කොමිෂන් සභාවක් පත් කරලා ඒක ස්වාධීන කොමිෂන් සභාවකට පත් කරා නම් ඒ පත් කරාට පස්සේ කොහොමද මේ මත්කුඩු ජාවාරම පොලිස් කොමිෂන් එකෙන් කරා කියලාද මේ කියන්නේ කියලා මේ උත්තරීතර සභාවට උත්තර දෙන්න ඕන. ඊළඟ කාරණේ තමයි තව කාරණයක් කියලා තියෙනවා. යුද බීසන් සමීපව නොතිබුණු ආකාරයට පාතාලය ඉස්මතු වෙලා තියෙනවා කියලා ස්වාධීන පොලිස් කොමිෂන් සභාව පත් කරාට පස්සේ. එහෙමනම් මේක ඉතාමත්ම බරපතල කාරණා දෙකක් මේ රටට. බරපතල කාරණා දෙකක්. මේ කාරණා දෙකට උත්තර දෙන්න අවශ්‍යයි. පොලිස් කොමිෂන් එක පත් කරාට පස්සේ කොමිෂන් එක නිලධාරිද පොලිසිය ඉන්න ඉහළ නිලධාරිද මේ වැරද්ද කරේ? මේ රටේ කුඩු ගෙනාවේ ඒ අයද? මේ රටේ පහතාලය ඇති කරලා තියෙන ඒ අයද කියලා විජේදාස රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනතාවට වගකීමෙන් උත්තර දෙන්න ඕන. මේක කොහොමද කිව්වේ කියලා ඊළඟට කියලා තියෙනවා. පොලිසිය විශේෂයෙන්ම උසස්සීන් සම්බන්ධව අපිත් පිළිගන්නවා පොලිසිය උසස්සීන් සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙමනම් 19 වෙනි සංශෝධනය මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ගේනකොට මේකට ඡන්දෙ දුන්නු තමුන්නාසලා. ඒකෙන් බලාපොරොත්තු වෙච්ච ස්වාධීන කොමිෂන් සභාව සමගින් තමයි අද රටේ ස්වාධීනත්වය පාලනය වෙන්නේ. දේශපාලනීකරණය නොකරච්ච ස්වාධීනත්වය පාලනය නිසා තමයි අපිට හොර පාරෙන් ගිහිල්ලා අගමැතිකම් පත් කරනකොට මේ රටේ ජනතාවගේ ජනතා ඡන්දය විකෘති කරලා ඒ අගමැතිකම් පත් කරනකොට අපිට යන්න දුන්නේ අධිකරණයට විතරයි. අධිකරණයේ ස්වාධීන නිසා තමයි අධිකරණයෙන් තීන්දුව දුන්නේ. තමුන්නාසේ ලැජ්ජ නැතුව ජේසේ කැටියට මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරනවා එදා අපි අධිකරණයට ගියේ වැරදි විදියට කියලා. මතක තියාගන්න තමුන්නාසේ ඇඳන් ඉන්න ඇඳුමට ලැජ්ජයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කැටියට ඔය ඇඳන් ඉන්න ඇඳුමට ලැජ්ජයි. තමුන්නාසේ ලැජ්ජාව කරන්නේ ඒ අධිකරණය ස්වාධීන නිසා තමයි. ඒ අධිකරණය ස්වාධීන නිසා තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න එදා අධිකරණයෙන් ඒ තීන්දුව දුන්නේ. එදා තීන්දුව දුන්නේ අධිකරණයෙන් අනිශ්චකාරයන්ට ඕන විදියට ඡන්ද ගන්න කියලා. ඒක තමුන්නාසේ ජ්‍යෙෂ්ඨයෙක් හැටියට දැනගෙන ඒ ස්වාධීනත්වය දැනගෙන අධිකරණ විනිශ්චකාරයෝ හැසිරෙච්ච විදිය දැනගෙන රටට බොරු බේගල් කීකිය රටේ ජනතාව මුලා කරන්න කාලය ගන්න එක ඒක අපරාධයක්. මේ රට ගන්න තමුන්හාසේ ඇඳන් ඉන්න ඇනුමට ලැජ්ජයි කියලා මතක තියාගන්න. එහෙමනම් විශේෂයෙන්ම මතක් කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මොකද 19 වෙනි සංශෝධනය නිසා අපි හැම දෙනාට මේ රටේ සමස්ත ජනතාවටම හැම දෙනාටම මේ රටේ ස්වාධීන අයිතිවාසිකම් ටික ලැබුණා. එදා තිබුණේ තනි අයිතියක්. එදා තිබුණේ අධිකරු ජනාධිපතිතුමාට විශේෂ වරප්‍රසාදයක්. තනියම තීන්දුව ගන්න අවස්ථාව තිබුණා. ඒ තීන්දුව හරි කියලා තමුන්නාසලා කියනවා වෙන්නදී ස්වාධීන කොමිෂන් සභාව ආවට පස්සේ. එහෙනම් මතක තියාගන්න මේ උත්තරීතර පාර්ලිමේන්තුව තව තවත් ජරා ජීර්ණය කරන්න බෙගල තමුන්නාසලා කිහිල්ලීමක් කරනවා විශේෂයෙන්ම නවක මන්ත්‍රීවරයා හැටියට. අපි ජේසුස් හැටියට තමුන්නාසලා හැමක් ඉගෙන ගන්න උත්සාහ කරනවා. හැබැයි ඉගෙන ගන්න උත්සාහ කරන හැම මොහොතකම මේ උත්තරීතර පාර්ලිමේන්තුවට කෝටි ගණන් වියදම් කරලා පාර්ලිමේන්තුවේ කටයුතු කරනකොට මතක තියාගන්න තමුන්නාසලා රටට ආදර්ශයක් වෙන්න ඕන. රටේ ජනතාවට ඒ වගේම නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට උත්තරීතර පාර්ලිමේන්තුවට තමුන්නාසලා ආදර්ශයක් වෙන්න ඕන. හැබැයි ආදර්ශයේ වෙනුවට එදා 18 වෙනි සංශෝධනයේ තමුන්නාසේ ලැජ්ජ නැතුව ඔය ඇඳුම ඇඳගෙන අත උස්සලා ඒ සංශෝධනය පස්සේ තමුන් වහන්සේ ප්‍රකාශයක් කරා මම 18 වෙනි සංශෝධනයේට අත ඉස්සීම ගැන කනගාට වෙනවා කියලා සමාවිල්ලව තමුන් වහන්සේ සමාව ඉල්ලලා තමයි තමුන් වහන්සේ 19 වෙනි සංශෝධනයේ අත ඉස්සුවේ එහෙනම් මතක තියාගන්න තමුන් වහන්සේ එදා එහෙම කතා කරලා එදා කතා කරපු තමුන් වහන්සේ අද මෙතන ඉඳගෙන මේ රටේ සමස්ත ජනතාවම මුලා කරමින් විකෘති කරමින් තමුන්නාසගේ පක්ෂයටත් තමුන්නාසගේ පක්ෂයත් තමුන්නාසම හෙලා දැකලා කතා කිරීම මයිදන්නේ සමස්ත රටේ ජනතාවම එකාතකින් මං හිතනවා තමුන්නාසල වගේ දේශපාලකයෝ ගැන දුක් වෙනවා මම මෙතන නැගිටපු ගමන් කිව්වේ මොනවද මං නැගිටපු ගමන් කිව්වේ තමුන්නාසලගේ ජේෂ්ඨයන්ගෙන් යමක් ඉගෙන ගන්නයි අපි ඉන්නේ කියලා. හැබැයි ඉගෙන ගන්න කියලා මට කට කියන්න පටන් ගන්න බැරුව ගියා. මේ මිනිස්සුя නැගිටලා හිටියා. ඇයි නැගිට්ටේ? මං කිව්වේ ඉගෙන ගන්නයි යන්න කියලා. හැබැයි මට ඉගෙන ගන්න දුන්නේ නැහැ. තමුන්නාසගේ රෙදිගලවට වැඩසටහන මට දුන්නේ. මට දෙන්න තිබුණේ තමුන්නාසල ඒ වෙලාවේ දෙන්න තිබුණේ හොඳයි මගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් අනේ ළමයෝ හරි නැත්තම් මොකක් හරි කියලා මම කියලා දෙන්නම් හරිද හැබැයි නරක දේ කියලා දෙන්න නැතුව ඒ නිසා මතක තියාගන්න තමුන්නාසලා මේ අවුරුදු ගානක් මේ පාර්ලිමේන්තුවේ කෑවේ ජනතාවගේ සල්ලි වලින් ජනතාවට ණයයි හැබැයි හෙන ගහන කාලකන්ණි වැඩ කරන්න එපා රට වෙනුවෙන් මේ රටේ ජනතාවට ණයයි තමුන්නාසලා සදාකාලිකව මේක ඉන්න තරුණ මන්ත්‍රීවරුන්ට තමුන්නාසලගේ පක්ෂයේ ඉන්න තරුණ මන්ත්‍රීවරුන්ට ඉඩ දෙන්න. ඒ මන්ත්‍රීවරුන්ට අවස්ථාව දෙන්න හොඳ දේවල් ඉගෙන ගන්න. මේ රට වෙනුවෙන් අලුත් නිර්මාණය කරන්න ඉඩ දෙන්න. අලුත් සැලසුම් කරන්න ඉඩ දෙන්න. තමුන්නාස උදේ පහන්දර නැගිටිටේ වෙලේ ඉඳලා තමුන්නාසලගේ කණ්ඩායමක් ඉන්නවා. උගත් බුද්ධිමත් කියලා මහා ලොකුවට හිතන් ඉන්න. රටට පට්ටපල් බොරු බේගල් ඇදබහමින් හැමදාම තමුන්නාසල නැගිටින්නේ. තමුන්නාසල දෙයියන්ට කියන්නේ රනිල්ට එන ගහපන් කියලා. මේක තමයි තමුන්නාසලගේ වචනේ. තමුන්නාසලගේ අදහස. ඕක තමයි තමුන්නාසල හැමතිස්සෙම කරන්නේ. කරුණා කරලා තමුන්නාසල රට වෙනුවෙන් අලුත් යමක් කරන්න. ආණ්ඩුවක් බලයට ආවට පස්සේ ඒ ආණ්ඩුව බලයේ ඉන්නකොට ඒ ආණ්ඩුවට වැඩ කරන්න ඉඩ දෙන්න. ඒ ආණ්ඩුවට ඉඩ දීලා ඒ ආණ්ඩුවේ සමහර වැද්ද තියෙනවනේ විවේචනය කරන්න වැදගත් විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට. ඔය අඳින ඇඳුමට තමුන්නාසලට ජනතාවගේ හම්බෙන ගරුත්වයත් එක්ක සලකලා ඒ අනුව කටයුතු කරන්න අපිටත් යෝජනා කරන්න වැරදි තියෙනවා නම් මේ යෝජනාවල් කරලා කියන අපිටත් කියන්න මේ වැරදි නිවැරදි කරන්න ආණ්ඩුව ASCII කියලා. අපි සූදානම් නිවැරදි කරන්න වැරදි තියෙනවා නම් හැබැයි ඒක වැදගත් විදියට කරන්න. ජරා විදියට රස්තිකා අස්තියදුකාර විදියට එහෙම නැත්නම් මේ රටේ ජනතාවගේ ඔලු ටික නරක් කරලා මේ රට ආගාධයට දාලා දාන වැඩසටහන කරන්න ක්‍රියාත්මක කරන්න එපා. ඒක තමයි ජේස්ට්‍රේට තමුන්නාසලගේ අපි ඉල්ලන්නේ. අපි ආණ්ඩුකම ව්‍යවස්ථා සභාවේ වැරද්දක් තියෙනවා නම් අපි වාඩි වෙලා කතා කරලා ඒක නිවැරදි කරන්න හදන්න. ඒ විතරක් නෙවෙයි මේ ව්‍යවස්ථා සභාවේ ගරුත්වය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ගරුත්වය පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරන වැඩසටහන ඉස්සලා ක්‍රියාත්මක කරන්න. ඒක තමයි රට අවශ්‍ය කරන්නේ. අද අපේ දේශපාලඥයෝ ඊළඟ ඉඳලා පල්ලෙහාට ලැජ්ජ නැතුව වේදිකාවට නැගලා රටේ ජනතාව ඡන්ද දුන්නට පස්සේ ඒ ජනතාවගේ ඔළුවටම හොදන හත හොදනවා. තමුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හැල්ලු කරගන්න ආවිලා ජනතාව ඉදිරියේ. එවැනි තත්ත්වයකට පත් වෙන්න එපා. කරුණා කරලා ආණ්ඩුවක් කරද්දි මේ ආණ්ඩුවේ ඉන්නවා අපේ අග්‍රා මහත්තයා ප්‍රමුඛ අධිකාරු ජනාධිපතිතුමා අපිත් එක්ක ඉන්නේ. එතුමා අමාත්‍ය ධූර තුනක් උසුලනවා අපේ ආණ්ඩුවේ. එහෙනම් අපේ එතුමා අද කවුරුත් කියනවා ජාතික ආණ්ඩුවක් නැහැ කියලා ජාතික ආණ්ඩුවක තමයි අපි ඉන්නේ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානියා අපිත් එක්ක අපේ කැබිනට් එකේ ඇමතිකම් තුනක් උසුලන ගමන් තමයි අපි මේ ආණ්ඩුව කරන්නේ. එහෙනම් ආණ්ඩුව කරද්දි තමුන්නාසල් ලැජ්ජ නැතුව වැඳ වැටිගෙන අධිකරු ජනාධිපතිතුමා පස්සේ යනවා. ලැජ්ජ නැතුව අපිට ඒක ලැජ්ජයි. මොකද අපි පත් කරපු අධිකරු ජනාධිපතිතුමා තමුන්නාසල් ඒක පස්සේ යනකොට අර මොනවද වැටෙන එක අල්ලන්න වගේ ඒක ගැන අපි කනගාටු වෙනවා. මොකද අපි තමුන්නාසල් යමක් කියන දන්න ආපුවා හැටියට අද තමුන්නාසල් කරන ක්‍රියාවලියේදී දැක්කාම අපිට ලැජ්ජයි. ඒ නිසා
ඔබතුමාට තව විනාඩියක් තියෙනවා.
ගෞරවනීය වාසුදේව ශ්‍රීමදානෝ කරුණා කරලා හොඳ මිනිහෙක් වෙන්න දෙයියනේ. හොඳ මිනිහෙක් වෙන්න.
ඉවරයි දැන්.
රටේ
වැඩ කරන්නේ.
රටේ පුළුවන් නම් රටේ වීරයෙක් වෙන්න
රටේ
මගේ කාලය අදට ලැබිලා තියෙන කතා කරන්න තියෙන කාලේ අවසන්. හැබැයි තමුන්නාහස්සේගේ කාලය ඉක්මනින් අවසන් කරගන්න එපා. මොකද තමුන්නාහස්සේ පුප්පලා එකපාර පුපුරයි පාර්ලිමේන්තුව. මේ නිසා කරුණාකරලා තමුන්නාහස්සේගේ සෞඛ්‍ය ආරක්ෂා කරගෙන හොඳ වැඩගත් මහත්මයෙක් විදියට රටේ වැඩකටයුතු කරන්න කියලා නැවත වතාවක් ඉල්ලා සිටින් තමුන්නාහස්සේට වැඩි වැඩියෙන් ජය වේවා. ඔය බඩගෝස්තර දේශපාලනයේ බලය ගන්න අම්මා හෝ තාත්තා හෝ පාවා දෙන තත්ත්වේ වැඩ කරන්න එපා කියලා ඉල්ලා සිටින් තමුන්නාහස්සේට ජය වේවා කියලා නැවත වතාවක් කියමි. මොඩෙන්ඩා බොමසෝදි
බුදුමාට ඒ ගැන මොනවද කියන්න?
මගේ අම්මා අප්පා පාවා දෙන්න එපා කියලා පවා එතුමා කිව්වද? එහෙම කිව්වනේ. මම මේ කියන්න හදන්නේ කිව්ව කතාව වැරදි. නමුත් හෙක්ටර් අප්පුවාමි වගේ කියන්න බැරි වචනයක් නෑ. ඒකයි මම කියන්නේ.
හරි, බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු WTJ සෙනරත් මන්ත්‍රීතුමා.
අරු
හෙක්ටර් අප්පුවා මන්ත්‍රීතුමා.
මංගේ වාසුදේව නානායක්කාර මහත්මයාන්නේ තමුන්නාහසට මංගේ ශ්‍රීමතාණන් කියලා. හැබැයි තමුන්නාහසේ තමයි ලොකු
නියෝජ්‍ය
කතානායතුමනි.
ගරු විමල් වීරවංශ මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වාසුදේව නානායක්කාර මැතිතුමා ඒ වචනේවත් දන්නේ.
හරි හරි, බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි. ගරු සෙනරත් මහත්මයා,
මට කතා කරන්න බැරි වෙනවා. දැටි ඇටි වාදින්
ඔබ කතා කරන්න. ඔබතුමා කතා කරන්න. හරි.
නියෝජ්‍ය කතානායතුමනි, අද ගම්මන්පිල ගරු මන්ත්‍රීතුමා විසින් ගෙනාපු මේ යෝජනාව ගැන වචන කීපයක් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ ව්‍යස්තදායක මණ්ඩලය අවුරුදු 3ක් සමාජිකෙක් වශයෙන් කටයුතු කරලා ඒ අත්දැකීම් ලබාගෙන ඒ වගේම ඒ අඩුපාඩු කම්මනවද, ඒ වගේම එයි තියෙන ඵලදායිතාවය මොකක්ද කියලා තේරුම් අරගෙන කතා කරන්නට අද මට පුළුවන්කමක් ඒ නිසා ලැබිලා තියෙනවා. අත වශයෙන්ම මේ ව්‍යවස්ථාදායක ස්වභාවේ අපි බලාපොරොත්තු වෙන ස්වාධීනත්වය තියෙනවද කියන එක අද අපි ප්‍රශ්න කරන්නට ඕනේ. මොකද මේ ව්‍යවස්ථාදායක ස්වභාවේ ප්‍රධානම පරමාර්ථය තමයි සියලු පත්වීම් ස්වාධීනව කිරීමේ පරමාර්ථය. නමුත් ඒක එහෙම සිද්ධ වෙනවද කියන එක අද ප්‍රශ්න කරන්න වෙලා තියෙනවා. විශේෂයෙන්ම අද උදේ ඉඳලා කතා වෙච්ච ප්‍රධාන පත්වීම් කීපයක් ගැන ව්‍යස්තදායක ස්වභාවයේ අද කළු අකුරෙන් ලියවෙන තත්ත්වයක් තියෙනවා. හැම කෙනාම තවත් කතා කරනවා පෞද්ගල කාලේ අපේ රටේ නීතිපතිවරයා පත්වීම ගැන. මේ නීතිපති ධූරයට සියලු දෙනාම වගේ බලාපොරොත්තු වුණා. සුවද ගමනත් කියන සොලිසිටර් ජෙනරල්වරයා ඊළඟට උසස් වීමේ පියවර වශයෙන් ඔහුට නීතිපති ධූරය දෙයි කියලා. එතකොට ඔහුට ලුසුසුකමක් තිබුණු නෑ. ඔහු මම දන්නවා මගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් අවුරුදු 4ක් වැඩ කළ අධිකරණ අමාත්‍යාංශ. එතකොට ඒ කාලය තුල ඉතාමත් හොඳින් දක්ෂවම වැඩ කරපු නිසා ඇතම වශයෙන්ම ඌව මමත් ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ කළා. මේ තනතුරට කෙනෙකු පත්කිරීමේ අවශ්‍යතාවය ආපු වෙලාවේ ජනාධිපතිතුමා නම් 3ක් ඉදිරිපත් කළා. ඒක ඇත්ත අද ලක්ෂණ කිරියද ඇමතිතුමා ප්‍රකාශ කළ පරිදි සුවද ගමනත් මහත්මයාත්, ඒ වගේ දැන්ට සිටින නීතිපතිවරයාත්, ඒ වගේම වෛද්‍ය තිලක මහත්මයා. එතකොට මෙතෙන්දී කපිල වෛද්‍යලත් මහත්මයා. එතෙන්දී අපි පැහැදිලිවම කියලා කිව්වා, ප්‍රකාශ කළා සුවද ගමනත් මහත්මයා මෙතෙන් මේ තනතුරට පත්වීමේ තියෙන වැදගත්කමත් සහ අවශ්‍යතාවය. නමුත් එතෙන්දි සමහර සමාජිකව මේකට එකගුණේ නැහැ. ඒකට අයිතියක් තියෙනවා. ඒ වෙලාවේ අපිට බෑ එළියට බහැලා කතා කරන්න. සම්මතයක් තියෙනවා මේ ව්‍යවස්ථාදායක ස්වභාවයේ කි අභ්‍යන්තරයේ කියන සාකච්ඡා එළියට ඇවිල්ලා විචේතනය කරන්න හෝ ප්‍රකාශ කරන්නේ නැහැ කියලා. ඒ නිසා අපිට ඒ වෙලාවේ එළියේ කතා කරන්න බැරි වුණත් ඒ අභ්‍යන්තරය තුළ මේ සම්බන්ධ විශාල විවාදයක් ගියා. ඒ අනුව ජනාධිපතිතුමා යපු දැස්තුව නැවත ආපහු යවුවා. යග්වහම අපිට දැනගන්න ලැබුණා එක නමක් එව්වයි කියලා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතෙන්දී අපි මතු කරන ප්‍රශ්නය යම්කිසි තනතුරකට කෙනෙක්ව පත්කිරීමේදී අපක්ෂපාතව ඔහුගේ සුසුකම් බලලා ඒ වගේම වැඩි සුසුකම් තිබෙන පුජ්‍යලවචෙන් තෝරගන්න පුජ්‍යලයා පත්කිරීමේ වගකීම තියෙන්නේ මේ ව්‍යවස්ථාදායක ස්වභාවයට. එහෙම නැත්නම් ව්‍යවස්ථාදායක ස්වභාවක ඕන නැහැ. සාමාන්‍ය ඉන්ටර්වියු එකක් කරලා සමුග පරීක්ෂණයක් කරලා කෙනෙක් පත් කරන්න පුළුවන්. ඒකට වඩා වැදගත් මට්ටමකට අද රටේ මේ ඉහළම මට්ටමේ තනතුරු වලට පුජ්‍යලයන් පත් කිරීමේ වැඩපිළිවෙල මේ ව්‍යවස්ථාදායක ස්වභාවයට පැවිල්ලා තියෙනවා. නමුත් මේක කෙරුවේ නැහැ. මේක කෙරුවේ නැති නිසා ඒ අවස්ථාවේ ඒ මේක ලැබිය යුතු පුජ්‍යලයට නොලැබුණා. ඒ විතරක් නෙවෙයි මෙතනදී ලොකුම වරද නම් මේ සොලිසිටර් ජෙනරාල් ධූරය වැනි ධූරයත් අරමින් ඒ වගේම මේ වෙලාවේ මම මාත මතක හැටියට ඔහු වැඩබලන නීතිපතිවරයා එතකොට මේ ව්‍යවස්ථාදායක සභාව ප්‍රතිපත්තියක් වශයෙන් අනුගමනය කළා යම්කිසි කෙනෙක් යම්කිසි තනතුරක වැඩබලනවා නම් ඒ තනතුරට කෙනෙක් ඉස්සිරුව පත් කරන වෙලාවේ වැඩබලන පුජ්‍යලයාට පුජ්‍යලයා විශේෂයෙන් සලකා බලන්න ඕනේ. එහෙම කළා. බෞගිය අග්‍රමික්ෂකාරවරයා පත් කරනකොට එහෙම කළා. අග්‍රමික්ෂකාරවරයා පත් කිරීමේදී වැඩබලන පුජ්‍යලයා දෙන්න ඕනයි කියන මතයක් ආවා. මම මේ වෙලාවේ ප්‍රකාශ කළා චිත්තසිරි මහත්මයාට දෙන්න කියලා. මම මෙතන නම් කියලම කියන්න ඕනේ. මොකද ඌ දැන් සීවේ නැහැ. චිත්තසිරි මහත්මයා දීර්ඝ කාලයක් විනිශ්චය කාර්යයක් වශයෙන් කටයුතු කරලා තියෙනවා. වැඩියෙන්ම විනිශ්චය කාර්යයක් වශයෙන් කටයුතු කරලා තිබුණේ එතුමා. එතුමා පත් කරන්න ඕනේ කිව්වත් අර හිටපු අග්‍රමික්ෂකාරතුමා වැඩබලන තත්ත්වයේ ඉන්න නිසා ඔහුව පත් කිරීමේ තීර වැදගත්කම කිව්වම ඒක පිළිගත්තා අපි ඒ වෙලාවේ. ඒක ප්‍රතිපත්තිය. නමුත් මෙතන මේ සුහද ගමනත් මහත්මයාගේ අවස්ථාවේදී ඒක සිද්ධු වෙන්නේ නැහැ. ඒතකොට මේක කළු පැල්ලමක්. මොකද මේක යම් යම් අයගේ පෞද්ගලික අවශ්‍යතාවය මත තමයි මේක කෙරුණේ කියන එකයි අද උඹ දෙනෙක්ගේ මතය. අපේ මතෙත් ඒකයි. ඒතකොට මේ දැයිතුව නැවත ජනාධිපතිතුමාට යවලා අත් දන්නව සංශෝධනයක් වෙලා ආවා. එතකොට ඒ අනුව වෙනනම් පත් වල අපි ඒකට විරුද්ධ නැහැ. මේ මහත්මයාත් අද නීතිපතිවරයා වශයෙන් කටයුතු කරනවා. අලු මේ එතකොට මෙතෙන් අපේ පැහැදිලි වෙන්න ඕනේ මෙන්න මේ தত্ত্বය නැති කරන ව්‍යවස්ථාදායක මණ්ඩලයක් අද රටේ ඇති වෙන්න ඕනේ. එහෙම නැත්නම් ව්‍යවස්ථාදායක මණ්ඩලයක් කියලා අපි හත් දෙනෙක් පත් කරලා ඊට පස්සේ එතන ඕන යම් කිසි කොරසකට වොමනා විදිහට ව්‍යවස්ථාදායක මණ්ඩලෙ මෙහෙවමින් තීන්දුව ගන්න පුළුවන් නම් ඒකෙන් ඇති ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. ඊළඟට අපි දන්නවා පෞද්ගල කාර්ය තුල සිදුවෙච්ච යම් යම් පත්වීම් නිසා අද ලොකු අන්දෝලනයක් තියෙනවා මේ රටේ අධිකරණ ශිෂ්‍ය තුල. මම ඒ ශිෂ්‍ය හිටපු කෙනෙක් වශයෙන් අද විනිශ්චයකාරවරු හම්බ වෙනවා. එයා සම කතා කරනකොට එයා ඇවිල්ලා හිටන් නොයෙක් විදිහේ චෝදනා කරනවා, දෝෂාරෝපණය කරනවා. මේව ගැන අපි කතා කරන්නේ නැහැ කියලා එයායි චෝදනා කරනවා. මොකද අද උගක් වෙලාවට ජේෂ්ඨත්වය සම්පූර්ණයෙන්ම අමතක කරලා මෙතන කාටවත් කියන්න බෑ ජේෂ්ඨත්වය ගණන් ගන්න නැහැ කියලා. ජේෂ්ඨත්වය අනුවම මේ උසස්සින් දෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. මොකද ජේෂ්ඨත්වය සලකා බැලිය යුතු විශේෂම කාරණයක් විශ්ව කාර්යයට උසස්සීමක් දීමේදී. මොකද ඔහුගේ තියෙන පරිණතභාවය, ඔහුගේ තියෙන අත්දැකීම්, ඔහුගේ තියෙන ඒ දැනුම වැඩිවීම මේවා අනිවාර්යයෙන්ම ඔහුගේ ඒ උසස් වෙන තනතුරේ කටයුතු කරගෙන යෑමට විශාල වශයෙන් ඉවහල් වෙනවා. ඒ නිසා තමයි දේශසත්‍යයත් එතන සලකන්නේ. ඊළඟට දේශසත්‍යයට හැරෙනකොට ඔහුට යම් යම් තෝරලා තිබලා තියෙනවද? යම් යම් පරීක්ෂණ දි වැඩි කරු වෙලා තියෙනවද? මෙයා බැලුවට කමනේ බලන් තියෙනවා අධිකරණ සේවා කොවිසම. ඒක මේ ආණ්ඩුක ව්‍යවස්ථාමණ්ඩලයට අයිති කාර්යයක් නෙවෙයි. ඒක අධිකරණ සේවා කොමිසමයි එකට තියෙන්නේ. එදා ඉඳලම අග්‍රවිෂකාරතුමාත් ඒ වගේම ජේෂ්ඨ ශිෂ්‍යාධිකරණ විනිශ්චයකාරු දෙපළගෙන සමන්විත අධිකරණ සේවා කොමිසමෙන් ඒ කරුණු විශ්ලේෂණය කරනවා. එම උනාට පස්සේ මේ ව්‍යවස්ථාදායක මණ්ඩලයට අයිතියක් නැහැ මේවා ගැන හොයන්න. ඒකට සුසුකමුත් නැහැ ව්‍යවස්ථාදායක මණ්ඩලයට. නමුත් අවාසනාවට අද ඒව ගැනත් බලන මට මතකයි ඉතාමත්ම ලොකු අසාධාරණයක් වෙච්ච කාරණයක් තියෙනවා. අද මුළු විනිශ්චයකරුවන් සියලු දෙනාම අද මේ සම්බන්ධව අද මැසිවිලි නගරම ඒ තමයි මණිලාල් වෛද්‍ය තිරක. මේ පුජ්‍යලේ අද විනිශ්චයකරුවන්ගේ ලැයිස්තුවේ අංක 1 ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකරුවරයා. අද මේ විනිශ්චයකරුගේ නම උසස් වීම සඳහා නිර්දේශ වෙලා ආවහම ඒක ප්‍රතික්ෂේප වුණා. ඇත්ත වශයෙන්ම මෙතෙන්දී එක්තරා සමාජීය ක්‍රම ප්‍රකාශයක් මම මෙතන කියන්න යන්නේ නැහැ මම බලාපොරොත්තු නැහැ කියන්නේ. නමුත් ඉතාමත්ම අසාධාන විදිහේ නම ඉවත්චලා. ඒ විතරක් නෙවෙයි
ඊළඟ එක මට දෙන්න
අරුණ රණසිංහ. ඔහුත් අද මහජනකරණ මිනිස්කාරවරේ ඊළඟට මේ වෛද්‍ය රත්න අනිලා වෛද්‍ය රත්න වෛද්‍ය තිලක මහත්මයා ළඟකට ඉන්නේ මේ අරුණ රණසිංහ මහත්මයා. ඒ දෙදෙනම අද කපහැරලා ඊට පසු අද කීප දෙනෙකුට සක්සිම් දුන්නා. නමුත් මේ දෙදෙනා ගැන කිසිම තැකීමක් තාම කළේ නැහැ. තාම විනිශ්චය ආසනවල ඒගොල්ලෝ ඉන්නවා. ඒ ඇයිට මේ නිවැරදි කිරීම කරන්න පුළුවන් ඒක කළා නැහැ. ඒතර මෑණි දේවල් සිද්ධ වෙනකොට ව්‍යවස්ථාදායක මණ්ඩලය ගැන යම් යම් දුහුල් තත්ත්වයන් ඇතිවීම වළක්වන්න බෑ. අපි කොච්චර කිව්වත් මේක හැදුවේ මේකයි. මම ටෙලිෆෝන් එකෙන් එදා තීන්දුව ගත්තා. එහෙම නැත්නම් මාකට් එකට යනකොට අධිකරණ පත්වෙන් දුන්නා මේව කියලා මේකෙන් ගැලවෙන්න බෑ. ඒවා නැති කරන්න තමයි මේ හැදුවේ. ඒ හැදුවට අද ඒවයි ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තම් මේවත් එපා කියලා ජනතාව ප්‍රතික්ෂේප කරන දිනය ඈත නෙවෙයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න ඕන. ඒ නිසා අපි දන්නවා පෞද්ගලික කාලේ ඇත්ත වශයෙන්ම අධිකරණයට විනිශ්චයකාරවරුන් පත් කිරීමේදී මෙවැනි අන්දෝලනාත්මක තත්ත්වයක් තිබුණේ නැහැ. ලලිත් ජයසූරිය මහත්මයා පත් වෙනකම් මහජන විනිශ්චයකාර ලලිත් ජයසූරිය මහත්මයා එදා අභ්‍යාචනාධිකරණයට පත්වන අවස්ථාව වෙනකම් මෙරටේ අධිකරණයේ මෙයනි පත්වෙන් ඉතාමත්ම පැහැදිලිව ක්‍රමානුකූලව කෙරුණා. එයින් පස්සේ තමයි මේ සියල්ල වුණේ. විශේෂයෙන්ම මනිලාල් වෛද්‍ය තෙලක පත්වීමට විරුද්ධ යම් යම් අය කටයුතු කිරීම නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ. එයින් පස්සේ දිගටම ඇති වෙලා තියෙන්නේ. අද නීතිපති දෙපාර්තමේන්තුවේ සමහර නීතිඥවරු ඇවිල්ලා ඉතින් අද මිනිස්චකාරුවන්ෂෙන් පත් වෙනවා. ඒ පත් වෙනකොට එයාට වඩා ජ්‍යෙෂ්ඨ උදවිය අද ඉන්නවා පහළ උසාවිවල විශේෂයෙන්ම මහජනකරණ වගේ තැන්වල. ඒකට මෙන්න මේව තමයි සලකලා බලන්නට ඕනේ. ඇත්ත වශයෙන්ම මේ කම්පියේ පත් කරද්දි මම දන්නවා යම් යම් වැදගත් තීන්දු කීපයක් අපි ගත්තා. ඒ ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම අපිට එකඟ වෙන්න බැරි තීන්දු කීපයක් තිබුණා. ඒ තීන්දු නිසා මේ රටේ මුළු අධිකරණ ශේෂ්ත්‍රය තුලමද කෙරෙන පත්වීම සම්බන්ධව විශාල අන්දෝලනයක් විශාල කලකිරීමක් සියලු විනිශ්චකාරවරු තුළම ඇති වෙලා තියෙනවා. මේක නැති කරන්න වහාම කටයුතු කළ යුතුයි කියන කියමින් මගේ වචන ඉක්ියාවසාරික.
විශේෂ වදන නැත්නම් මහින්ද අමරවිල කියලා.